හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ නිසරණේ පවත්වන එක් දින භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡා වාරය සඳහා සූදානම් වෙන්නේ අපි සියලු දෙනා ඒ සඳහා මුලපිරීමක් වශයෙන් নমස්කාරය කියමු
සාදු සාදු
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු. ඉතින් අද මම ආරාධනා කරනවා අපේ අරුණ මහත්තයාට අපේ ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගමු කියලා.
අවසරයි ස්වාමින් වහන්ස. අද ලිඛිත ප්‍රශ්න තුනක් පමණක් ලැබිලා තිනවා. පළවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්ස මම චිත්තානුපස්සනාව වඩන යෝගියෙක් වෙමි. මාගේ කන් පෙත්ත කොන්ද වැනි ස්ථානවල රත් වීමක් භාවනා වඩන විට දැනේ. කකුල් අත් ඇඟිලි තදවීමක් තෙරපීමක් හටගනි. සමහර වේලාවලදී කකුලේ යටිපතුල් පොළොට ඇලෙන ඇදගන්න වැනි දැනෙන අවස්ථාවන්ද ඇත. මෙය සක්මන් භාවනාව වඩන විටදීද දැනේ. මේ ගැන පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේවා.
ඔව් ඇත්තටම චිත්තානුපස්සනාවේ කියලාම වෙන්න ඕනේ. අනිත් ඕනම අවස්ථාවකදී අපේ මේ කායික වශයෙන් දැනෙන විවිධාකාර සංවේදනාවන් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා ඒ බඳු තත්ත්වයක් කියලා මේක විශේෂයෙන් කියපි හුඟක් වෙලාවට වෙන්නේ චිත්තානුපස්සනා මට්ටමේදී මේ කායිකව දැනෙන අපිටම ධාතු ලක්ෂණ වෙන්න පුළුවන් ඊළාට වේදනාවන් වෙන්න පුළුවන් ඒවට අපි ඒ තරම්ම අවධානයක් යොමු කරන්නේ නැහැ අපි වෙනුවට හිතර තමයි ප්‍රමුඛත්වය දෙන්නේ ප්‍රධානත්වය දෙන්නේ මොකද අපි දැන් ප්‍රධාන අරමුණ නැත්තම් මූලික කර්මස්ථානයේ වෙන්නේ මේ හිත හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ මේ කායික අරමුණු නැහැ කියලා එහෙම නැත්තම් අපිට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ කියලා ඒ බඳු තත්ත්වයක් ඇත්තරම ටිකක් ගැඹුරු සමාධියක් කරහා යද්දි මේ මුල් අවස්ථාවකදී දැනගන්න පුළුවන් ඔය මේ උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් ඔය ආනාපාන සති සූත්‍රයේදී හැම ක්‍රමානුකූලව යන ගමනක් තියෙනවා. කායනුපස්සනාවෙන් ගිහිල්ලා ටිකක් හුස්ම සංසිඳිලා ඊට පස්සේ තමයි ඔන්න වේදනාවන් බලන්න යනවා. ඊට පස්සේ වේදනාවන් උත් සංසිඳෙනවා. ඊට පස්සේ තමයි හිත දිහා බලන්නේ. නමුත් කාලයක් තිස්සේ චිත්තානුපස්සනාව වඩනකොට ඒ විදිහට හුඟක් මේ ගැඹුරු සමාධි මට්ටමකටම ගිහිල්ලා හිත දිහා බලන්න ඕනේ නැහැ. ඒ වෙනුවට හිත දිහා බලන්න පුරුදු වෙච්ච යෝගාවචරයට කෙලින්ම වාඩි වුණ වෙලාවෙ ඉඳන්ම හිත දිහා බලන්න පුළුවන්. ඒකේ කිසි ගැටලුවක් නැහැ. මොකද කියන්නේ මූලිකත්වය දැන් දීලා තියෙනවා හිතට කායික වශයෙන් දැනෙන දේවල් වලට හිත යොදන්නේ නැතුව, ඒ අරමුණ හිතින් අරමුණු කරන්නේ නැතුව කෙලින්ම හිතේ ඉන්නේ මොකද්ද? හිතට එන අරමුණ මොකද්ද කියලා, ඒකේ ස්වરૂපය මොකද්ද කියලා බලන්න පුළුවන්. ඒ නිසා ඔය දැනෙන දේවල් මේ වරදක් නෙමෙයිව තිබුණාදෙන් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැතුව හිතට අවධානය යොමු කරන්නයි තියෙන්නේ. සක්මනේදිත් එහෙමමයි. සක්මනේදිත් තමන් හිත දිහා බලාගෙන නම් යන්නේ ඕන හැටි. ඉතින් අපි පාදයක් පාදයක් පාසා මේ දැනෙන දේවල් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඉතින් ඇවිදිනකොට පාදයේ ස්පර්ශය දැනෙනවා. නමුත් මෙතෙන්දී අපි ඒකට අවධානය යොමු කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒක දැනෙනවා. නමුත් ඒක අපි ඒකට වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. ඒ වෙනුවට අපේ හිත කොහොමද හැසිරෙන්නේ කියන එක තමයි බලන්නේ. ඒ නිසා මම හිතනවා මේක ගැටලුවක් කරගන්න නැතුව මේ දැනෙන දේ නිකන් අර පසුබිමින් වගේ තියෙනවා. නමුත් අපි අවධානය යොමු කරන්නේ හිතට. ඒ හින්දා ගැටලුවක් කරගන්න නැතුව දිගට යන්නයි තියෙන්නේ. මම ඒ කියන්නේ ඉස්සරහට යනවා මේ කාට හරි අවශ්‍ය කියන්නේ මදිනම් කියුණා තොරතුරු නැත්තම් පැහැදිලි කරගත යුතු යමක් තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් වෙන්න. හරි.
අවසරයි ස්වාමීන් වහන්ස දෙවන ලිඛිත ප්‍රශ්නය
අපඩකින් කඩන් තියනද ප්‍රශ්න නෑනේ හරි කියන්න හරි
අවසරයි ස්වාමීන් වහන්ස දෙවන ලිඛිත ප්‍රශ්නය මම පුරුදු වී ඇත්තේ මෛත්‍රී භාවනාව හා බුද්ධානුස්සති භාවනාවට කිරීමටයි එහෙයින් ආනාපාන සති භාවනාව කිරීමේදී අපහසුතාවයක් දැනේ. ඒ නිසා ආනාපාන සති භාවනාව කර ගැනීමට උපදේශයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
ඔව් ඇත්තටම අපි සාමාන්‍යයෙන් නම් එක පාඩම ඉතින් ආනාපාන සතියෙම කරන්න ඕනේ කියලා නීතියක් නැහැ. පොඩ්ඩක් තමන් අර තමන් කලින් පුරුදුලා තියෙන වගේ අනුස්සති භාවනාවක් නම් ඒක වෙනුවට දැන් අපි ටිකක් මූල කර්මස්ථානයක් හඳුන්වලා දෙන්නයි හදන්නේ. නැත්තම් විපස්සනාවට ගැලපෙන සතිපට්ඨානයක් හඳුන ගන්නයි හදන්නේ. ඒ නිසා මුලින් අපි සාමාන්‍යයෙන් කරන්නේ කියන්නේ තමන්ට ගැලපෙන කමඨහනක් නැත්තම් තමන්ට හරියනවයි කියලා හිතන මූල කර්මස්ථානයක් තමන්ම පොඩ්ඩක් විපරම් කරලා හොයලා බලලා ගන්න එක තමයි වඩාම සුදුසු. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අපි පොඩ්ඩක් අතීතයට අනාගතයට යන්න නොදී හිත වර්තමානයට ගත්තාම කයට යොමු කළාම ඔන්න කයේ යම් යම් සාමාන්‍ය වශයෙන් දැනෙන දේවල් තියෙනවා. උදාහරණයක් වශයෙන් ඔන්න කයේ බර ගතියක් දැනෙනවා, ඔන්න පාද නැමිලා තියෙනවා තේරෙනවා, ඊළඟට කොට්ටෙත් එක්ක තියෙන ස්පර්ශය දැනෙනවා. ඉතින් ඔය යම් යම් සුළු සුළු ලක්ෂණ හරහා ඔන්න අපිට තේරෙනවා ඔන්න වර්තමානයේ දැන් ඉන්නේ. පැටලිල්ලක් නැහැ. දැන් බොහොම වර්තමානයේ ඉඳගෙන ඉන්නවා කියන එක තේරෙනවා. එහෙම ටිකක් වර්තමානයේ හිත හසුරවන්න ඔන්න Tamanට සමහරලාවට මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය ප්‍රකට වෙන්න ගන්නවා. එහෙමනම් ඒකේ බලන්න පුළුවන් මේ සමහරලාවට අපිට එකපාරටම නාසිකාග්‍රයේ හුස්ම නොදැනුණාට මේ හුස්ම ගන්නවත් එක්ක මේ උදරයේ තියෙන උදරයේ සිද්ධ වෙන පිම්බීම නැත්නම් උදරයේ සිද්ධ වෙන හැකිලිම අපිට දැනගන්න බොහොම පහසුවෙන්ම අවස්ථාවක් තියෙනවා. ඒ නිසා එතනින් පටන් ගන්න පුළුවන්. අර අපි ඉතින් සමහරලාවට ඉතින් උත්සාහත් වෙනවා මේක දැනුණත් ආනාපාන සතියටම යන්න. එමෙමයි අත්‍යවශ්‍ය නැහැ. ආනාපාන සතියෙන් ආනාපාන සතිය හරහා යන්න පුළුවන් මේ ටිකක් හිත ඒ කියන්නේ ඕනනම් පිම්බීම හැකිලිම භාවනාව කළා ටිකක් හිතේ යම් සතියක් දිනුනාට පස්සේ ඕනනම් ආනාපාන සතියට හැරෙන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් මේ Tamanට අපහසුයක් තියෙනනම් ආනාපාන සතිය වඩන්න හුස්ම රැල්ල ගැන තේරුමක් නැත්නම් වැටහීමක් නැත්නම් පොඩ්ඩක් අවධානය යොමු කරලා බලන්න පුළුවන් මේ කායිකව නැත්නම් උදර ප්‍රදේශයේ සිද්ධ වෙන මේ පිම්බීමට හැකිලීමට. ඒක ඇත්තටම හරි සරලයි. ඒ වගේමයි දැනට සෑහෙන්න ඔය බුරු මෙහෙම සෑහෙන්න ප්‍රචලිත වෙලා තියෙනවා. ලංකාවෙත් සෑහෙන්න ප්‍රචලිත වෙලා තියෙනවා. ඉතින් උමනා කරන ඒ කියන්නේ සතිය දියුණු කරගන්න විශේෂයෙන්ම ධාතු මනසිකාරයට යන්න හොඳට පාර හදලා දෙනවා. ඒ නිසා පොඩ්ඩක් සමන්ත බලන්න පුළුවන් මේ ආනාපාන සතිය කරගන්න බැරි වුණාට මේ උදරයේ සිද්ධ වෙන මේ චලනය හඳුනගන්න පුළුවන්ද කියලා. ඒකත් ටිකක් අරිට සමානව තමයි මේ වර්ධනය වෙන්නේ. අර කියන්නේ ආනාපාන සතියට සමානව තමයි අපිට වඩන්න තියෙන්නේ. උදාහරණයක් විදිහට අපි හුස්ම ගන්නවත් එක්කම ඔන්න උදරයේ මේ පේශීන් පොඩ්ඩක් ඉස්සරහට පල්ලු වෙන ස්වභාවයක් තියෙනවා. ඉස්සරහට ගමන් කරන ස්වභාවයක්, චලනය වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් අපි මේ චලනයේ තමයි හිත තියන්නේ. ආපස්සට ඊළඟට එනවා. හුස්ම පිට ගන්නවත් එක්ක ආපස්සට එනවා, හැකිලෙනවා. ඒ හැකිලීමේ හිත තියෙනවා. පිම්බීමක් පාසා දැනුවත් වෙනවා, හැකිලීමක් පාසා දැනුවත් වෙනවා. නැත්තම් පිම්බීමේ මුලැමැදාග දැනගන්නවා, හැකිලීමේ මුලැමැදාග දැනගන්නවා. ඉතින් අපිට මේ දේ කරන්න පුළුවන් නම් එතකොට ආනාපාන සතියේදී අපි ආශ්වාසයක් පාසා දැන ගැනීම ප්‍රශ්වාසයක් පාසා දැන ගැනීමට ඒ සිද්ධියට සමානවම තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් බලන්න Tamanට ආනාපාන සතිය අමාරු නම් මේ ක්‍රමයට යොමු වෙන්න පුළුවන්. මේක මෙතන තියෙන්නේ තනිකරම කායानुපස්සනාව. මොකද ආනාපාන සතියෙත් වැඩෙන්නේ විපස්සනා පැත්තෙන් ගත්තාම කායानुපස්සනාවක්. ඊළඟට මේ පිම්බිම හැකිලිම භාවනාවෙදිත් මුලදී වැඩෙන්නේ කායानुපස්සනාවක්. සාකාගිට දැන් ප්‍රශ්න ඕනේ නම් අපිට පොඩ්ඩක් තව කතා කරන්න පුළුවන්. නැත්තම් ඊළඟ ප්‍රශ්නෙට යන්න පුළුවන්. මොකද මේ මරණානුස් මොකද්ද කරේ මේ මෛත්‍රිය. මෛත්‍රී භාවනාවයි බුද්ධානුස්සති භාවනාවයි කියන එක මේ අපි සාමාන්‍යයෙන් කියන්නේ අනුස්සති භාවනාවන්. ඒ අනුස්සති භාවනාව මේ කියන්නේ සමත භාවනාවක්. ඒකේ හුඟක් ගැඹුරට යන්නේ නැහැ. ඔව්.
ස්වාමීන් වහන්සේ මේ ඒ සමාධියකට පැමිණෙන්න බෑ නේද? මේ මෛත්‍රී භාවනාවයි මේ බුද්ධානුස්සති භාවනාවයි කළාට සමාධියකට එන්න පුළුවන්කමක් නැද්ද?
පුළුවන්. උපචාර සමාධියට එන්න පුළුවන්. මෛත්‍රී භාවනාවෙන් නම් සෑහෙන ගැඹුරට යන්න පුළුවන්. මෛත්‍රී භාවනාවෙනුත් ඒ කියන්නේ ධ්‍යාන මට්ටම් වලට පවා යන්න පුළුවන්. තුන්වෙනි ධ්‍යානය වෙනකන් යන්න පුළුවන් මෛත්‍රී භාවනාවෙන්. බුද්ධානුස්සතියෙන් නම් උපචාර සමාධියකට විතරයි යන්න පුළුවන්. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ කියන්නේ සමාධියක්ම දිනු කර ගැනීම නෙමෙයි. සමාධියෙත් වටිනකමක් තියෙනවා. නමුත් අපි මේ සතර සතිපට්ඨානයන් වඩද්දී ඒකෙත් කියන්නේ සමාධියක් දිනු වෙනවා. ඒ කියන්නේ අපි අරමුණ හැබැයි වෙනස් වෙනවා. දැන් පැති දෙකක් සම්පූර්ණයෙන් පැති දෙකක්. දැන් අපි හිතමු මෛත්‍රී භාවනාවක් වඩද්දී අපි සත්වය පුජ්‍යලය ඔක්කොම ඉන්නවනේ. අම්මලා තාත්තලා ඉන්නවා, දරුණු ගුරුවරයෝ ඉන්නවා, ඔක්කොම අපි සත්ව සංඥාවක් එක්ක තමයි කරන්නේ. නමුත් විපස්සනාවට නැඹුරු වෙද්දී සතර සතිපට්ඨානයට යනකොට ඊට වඩා වෙනස් ඇත්ත මොකද්ද කියන தத்துவයක් එක තමයි යන්නේ. ඒක ඇත්ත ඇත්තටින් දැනගන්නා ස්වරූපෙන් තමයි භවනාව වර්ධනය වෙන්නේ.
ගැඹුරු භවක් වෙන වගේ.
ඔව් ගැඹුරු භවනාවක් වෙන්නේ එතකොට සතිපට්ඨානෙ පැත්තෙන් ගියාම.
ආනාපාන සති භාවනා කරනකොට මතක් වෙන්නේ මේකයි මේ
මොකද්ද මතක් වෙන්නේ?
මතක් වෙන්නේ මේ මෛත්‍රී භාවනාව.
නෑ ඒක තමයි මෛත්‍රී පොඩ්ඩක් කළා. පොඩි වෙලාවක් විනාඩි 5ක් මෛත්‍රී කරනවා. ඊළඟට ඔන්න නැතිවම බැරි නම් බුද්ධානුස්සතියත් විනාඩි 5ක් කරනවා. ඊට පස්සේ ඔන්න ආනාපාන සති වඩනවා. එහෙම පුළුවන්ද?
එහෙනම් බලන්න එහෙම
හුස්මරල අහුවෙනව නම් එහෙම කරන්න.
අපි ගොඩාක් කාලෙක ඉඳන් භාවනා කරන අය නෙවෙයිනේ මේ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අවුරුදු දෙක විතර වගේ ඉඳන් එහෙම කරන අයනේ ඉතින් ඒ හින්දා තමයි.
නෑ. කමන්නේ දැන් කියන්නේ පොඩ්ඩක් මුලින් ඕනනම් බලන්න මේ ඒක තමන්ට හුරු වෙලා තියෙනවා නම් මෛත්‍රී භාවනාව බුද්ධානුස්සතිය පොඩි වෙලාවක් කරන්න. සුළු වෙලාවක් කරන්න. හැබැයි මූලිකත්වය දෙන්න ඕනේ වැඩි වෙලාවක් වඩන්න ඕනේ ආනාපාන සතිය නැත්නම් පිම්බීම හැකිලිම වගේ භාවනාවක්. එතෙන්දී ඒ කියන්නේ ටිකක් සෑහෙන ඉස්සරහට යන්න පුළුවන් ඒ හරහා විපස්සනාවට නැඹුරු වෙන්න පුළුවන්. ඊළඟට සක්මන් භාවනාව කරනවද?
සක්මන් භාවනා කරනවා.
ඒකෙදී කොහොමද
තත්ත්වය? ඒක නම් මේ හිත පුළුවන් එක තැන තියාගන්න.
ආ ඒ කියන්නේ හොඳට අරමුණක් එක ඉන්නවද? ඒ කියන්නේ වම් පාදයේ පොළවේ වදිනකොට හිතන තියාගන්න පුළුවන්ද?
ඔසවනවා තබනවා කියලා තමයි මේ
කරන්නේ. හොඳයි. එතකොට ඔසවනකොට එසවීමේ ක්‍රියාවලියෙම හිත තියන්න පුළුවන්ද?
ඔව්.
තබනකොටත් ඒ ක්‍රියාවලියෙම හිත තියන්න පුළුවන්.
ඔව් සාමාන්‍යයෙන් පුළුවන්.
හොඳයි. එහෙනම් තව වර්ධනය කරන්න. ඔකේ කියන්නේ එන්න ඕනේ අපිට ඒ ඔසවනවා තබනවා කියලා මිනී කරන්නේත් නැතුව අපිට හිත බොහොම නිශ්ශබ්ද කරගෙන ඒ එසවීමේ මුළු ක්‍රියාවලියෙම ඉන්න පුළුවන් නම්, තැබීමේ මුළු ක්‍රියාවලියෙම ඉන්න පුළුවන් නම් ඕන තවත් ඉස්සරහට යන්න පුළුවන්. හොඳයි. හොඳයි අපි
අවසරයි ස්වාමීන් වහන්සේ අවසාන ලිඛිත ප්‍රශ්නය ස්වකීය භාවනාව පිළිබඳවම නෙවෙයි
වෙන කෙනෙක්ගේ
අවසන්ද අවසරද
කමන්නේ කියනවා
ගරු ස්වාමින් වහන්සේ විශාකා සිටු දේවිය සෝවාන් වූ බව අප අසා ඇත එතුමියගේ මිනිබිරියක් මරණයට පත් වූ අවස්ථාවේ එතුමිය ශෝකයට පත් වූ බව සඳහන් වේ සෝවාන් ඵලයට පත් වූ එතුමිය තුළ ඇලීම හා ගැටීම වරහන් ඇතුලේ සක්කාය දිට්ඨිය තිබු බව එයින් අදහස් වෙනවා නේද? මෙම ගැටලුව විසඳා දුන මැනවි ඔබ වහන්සේට වහවහා චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.
ඔව් ඇත්තටම මේ සෝවාන් වීමයි මේ ඇලීම ගැටීම නැතිවීමයි කියන එක දෙකක්. සාමාන්‍යයෙන් උතින් බුදුරජාන් වහන්සේ ඉතින් දහමේ විස්තර වෙන්නේ සංයෝජන ආශ්‍රයෙන්. සංයෝජන 10ක් පෙන්නනවා මේ සෝවාන් වීමේදී නැති වෙනවා කියලා කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස කියන සංයෝජන තුන. සක්කාය දිට්ඨිය කියන්නේ මේ අපි සාමාන්‍යයෙන් ප්‍රාශියක් නැත්තම් අපි තුමු දැන් උදාහරණයක් වශයෙන් අපි මේ ශරීරය. අපි මේ ශරීරය මම කියලා සැලකීම අපිට සාමාන්‍යයෙන් තියෙන දෙයක්. මුළු ශරීරෙම මම කියලා සැලකනවා ඒකකයක් වශයෙන් සැලකනවා. උන මම අතෙන්ට ගියා මම මෙතෙන්ට ගියා අපි කියලා අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරනවා. නමුත් ඊටත් වඩා එහාට ගිහලා අපි මේ ශරීරය ආත්මයක් වශයෙන් ගන්නවා. මේකේ තුල මමෙක් ඉන්නවා කෙනෙක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියලා ගන්න ස්වභාවයක් තියෙනවා. හිතට ගන්න සක්කාය දිට්ඨියක් තියෙනවා. ඊළඟට අපි හිතමු වේදනාවන්. අපි වේදනාවන් විඳිනකොට ඔන්න මේ වේදනාව මම සැප විඳිනවා මම දුක් විඳිනවා එයි මටම වෙන්නේ කියලා ඉතින් ඔන්න අපි වේදනාව අනුව අපි යන ස්වභාවයක් තියෙනවා. ඊළඟට සංඥාවනුත් අපි ඉතින් ඉගෙන කියාගත්ත දේවල් වෙන්න පුළුවන්. අපි අපිට තියෙන තනතුරු නම්බුනාම වෙන්න පුළුවන්. මේවා හරහත් අපි කෙනෙක් පුද්ගලෙක් හදනවා. සංස්කාරයන් වශයෙන් අපේ තියෙන අපි හිතමු රුචි අරුචිකම් සම්බන්ධයෙන් වෙන්න පුළුවන් නැත්නම් හිතට එන කෙලෙස් සම්බන්ධයෙන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපේ තියෙන නිර්මාණශීලීත්වයක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන් මේවා සම්බන්ධින් උතන අපි මමෙක් හදනවා මම තමයි ඒවා කරන්නේ කියලා හදා ගන්නවා අපේ හිතට එන හැම දෙයක්මත් ඔන්න හිත මේ හිත තමයි ඉස්සතුනෙත් හිත එදා හිතුනෙත් මේ හිතමයි දැන් තියෙනෙත් මේ හිතමයි ඉස්සරහට තියෙනෙත් මේ හිතමයි කියලා ඔන්න හිතත් තනි ඒකකයක් වශයෙන් සලකන ස්වභාවයක් තියෙනවා එතන තමයි තින් රළු මට්ටමක සක්කාය දිට්ඨියක් තියෙන්නේ නමුත් අපි තුමු විපස්සනාවක නිරත වෙන යෝගාවචරයෙක් අපි තුමු කය දිහා බලනවා. කය දිහා බලද්දී යාට තේරෙනවා ඔන්න මේ කය කියන්නේ අපි සාමාන්‍යයෙන් මම කියලා සලකපු කය වෙනුවට එයා ටිකක් දැන් පැත්තකට වෙලා කය වශයෙන් බලන්න පුරුදු වෙනවා. ඔන්න කය ඇතැම් වෙලාවට ඇවිදිනවා. ඇතැම් වෙලාවට ඉඳගෙන තියෙනවා. ඉඳගෙන ඉන්නවා. ඇවිදිනකොට ඔන්න විවිධාකාර දේවල් දැනෙනවා. ඊළඟට විවිධාකාර ඔන්න ධාතුන් වශයෙන් ඔන්න බලන්න පුරුදු වෙනවා. මේකට ඒ කියන්නේ ඉතින් ගැඹුරු ඉතින් විස්තරින් කියනවා නම් ඉතින් ධාතු මනසිකාරට යන්න වෙනවා මේ අපි තුමු ධාතුන් කියන බලනවා කියන්නේ සත්පුද්ගල ස්වභාවයක් නැහැ මේ යම් යම් හේතුන් නිසා හටගත්ත ධාතු ස්වභාවයක් මෙතන තියෙන්නේ කියලා ඉතින් ওই ධාතු මනසිකාරයේදී ওই පැත්ත තමයි හුඟක් පෙන්ලා දෙන්නේ ඒ පැත්තෙන් විස්තර කරනවා නම් අපි හිතමු දැන් කයේ තද ගතියක් දැනෙනකොට දැන් මේ මම කියන සංකල්පය බැහැර කළා. මෙන්න මේ කයේ තියෙන යම් යම් හේතුන් නිසා ඔන්න තද ගතියක් දැනෙනවා. ඔන්න උණුසුම් ගතියක් දැනෙනවා නම් ඔන්න අපි කියමු අත් දෙක හොඳට ස්පර්ශලා තිනකොට එකිනෙක මේකේ හේතුව වශයෙන් නැත්නම් මේකේ ප්‍රතිඵලයක් වශයෙන් මේ ස්පර්ශය නිසා ඔන්න උණුසුමක් තේරෙනවා. උණුසුමක් දැනෙනවා. ඉතින් අන්නේ වගේ අපි ඊළඟට මේ කයේ මේ එකතු වෙලා තියෙනවා යම් යම් ස්වභාවයක්. ඉතින් මේකේ බරක් තියෙනවා. ඉතින් මේ විදිහට මේ ධාතු ලක්ෂණ ටික ටික ප්‍රකට වෙන්න මෙතන තියෙන මේ ධාතුන්‍ය තියෙන්නේ නැත්නම් මේ කොටස් රාශියක් තියෙන්නේ කියලා අපිට අර තිබිච්ච ඝණයක් වශයෙන් සලකූ ස්වභාවය, කය එකක් වශයෙන් සලකූ ස්වභාවය, කය මම වශයෙන් සලකූ ස්වභාවය වෙනුවට මෙතන තියෙන්නේ මේ අංචු රාශියක් නැත්නම් ධාතු රාශියක්. මෙතන සත්පුද්ගල සංඥාවක් නැහැ. මෙතන තියෙන රාශියක් කියන ඒ රාශි සංඥාවකට මේකපත් වෙන්න පුළුවන්. ඉතින් ඔය මට්ටමක් හරහා ගිහිල්ලා තමයි යම් වෙලාවක අපිටම මේක කායික වශයෙන් වෙන්නත් පුළුවන්. වේදනාවන් දිහා බලබල හිටියොත් වේදනාවනපස්සනාවක් හොඳට බලබලා හියොත් ඔන්න වේදනාවක් හටගන්නවා. සුප් උදේ හටගත්ත වේදනාව දැන් නැහැ. උදේ තිබුණ සැප වේදනාවක් අපි තුන් දැන් තියෙන දුක් වේදනාවක්. එතකොට ඒ තිබිච්ච වේදනාවන් නැති වෙලා ගිහිල්ලා. ඉතින් ඔය විදිහට අර වේදනාවන් දිහා බලද්දිත් අර වේදනාව තනි එකක් මමයි වේදනාව විඳින්නේ කියලා කිවි තිබිච්ච ආකල්පය වෙනුවට ඔන්න වේදනාව තියෙනවා. මේ වේදනාව සැප වේදනාව වෙන්න පුළුවන් ඇතැම් වෙලාවට, දුක් වේදනාවන් වෙන්න පුළුවන් ඇතැම් වෙලාවට, උපේක්ෂා වේදනාවන් වෙන්න පුළුවන් ඇතැම් වෙලාවට කියලා බුදුහාඳුර කියන වගේ අර මේ වේදනාසු වේදනානුපස්සී විහෙරති. අපි සාමාන්‍යයෙන් වේදනාවන් දිහා බලන්නේ එහෙම නෙමෙයි. මමෙක්ව ඇතුළට දාලා තමයි අපි වේදනාවන් දිහා බලන්නේ. ඒ වෙනුවට දැන් මේ මම කියන සංකල්පය බැහැර කළා වේදනාවන් වේදනාවන් වශයෙන් බලන්න ඔන්න අපි පුරුදු වෙනවා. ඉතින් ඔහොම කරන්න යම් අවස්ථාවක අර දැන් සාමාන්‍යයෙන් සක්කාය දිට්ඨිය නැති වෙනවා කියලා ඉතින් අදහස් කරන්න වෙන්නේ. ඉතින් මේ අපි ඒ ග්‍රහණය කරන් තිබිච්ච ස්වභාවය මමෙක් කියලා සලකනන් හිටිය ස්වභාවය ටික මේ විදිහට නිරීක්ෂණය කරන්න හොඳට විශ්ලේෂණය කළා, හොඳට අස්පනා පිට දකින්න මෙතන මට පාලනය කරන්න හැකියාවක් නැහැ. මේ ඔක්කොම දැන් අපි තුන් ධාතු හතර වැඩ කරන්නේ කිසිසේත් මට වමනා විදිහට නෙමෙයි. කියන්නේ මට කිසිම පාලනයක් කරන්න බෑ. ඊළඟට මේක ඇතුලේ කෙනෙක් පුද්ගලයෙක් ඉඳලා මේක මෙහෙවනවත් නෙමෙයි. මේවා තනිකර හුදු හේතුඵල ධර්මතාවයක් අනුව සිද්ධ වෙනවා කියලා ඔය විදිහට ඉතින් අර විපස්සනාව වැඩෙන්න ඉතින් ටික ටික ප්‍රඥාවක් දියුණු වෙලා ඊට පස්සේ තමයි ඉතින් අපි තුමු යම් අවස්ථාවක මේක ඉතින් සම්පූර්ණයෙන්ම දුර වෙන අවස්ථාවක් තමයි ඉතින් සෝවන් වීම කියලා කියන්නේ. නමුත් එතනින් අදහස් වෙන්නේ මෙතෙන්දි රාගය සම්පූර්ණයෙන් දුරු වුණාය, ද්වේෂය සම්පූර්ණයෙන්ම දුරු වුණාය කියලා. ඉතින් දැන් ඔය හැඬීමක් කියන්නේ ශෝක වීමක් නැත්තම් කනගාටුවටපත් වීමක් කියන්නේ ද්වේෂයට අදාළ පැත්තක්. ඒ නිසා සෝවන් වෙච්ච ආර්යයන් වහන්සේ කෙනෙක් නැත්තම් ආර්ය පුජ්‍යලෙක් සතුව මේ රාග ද්වේෂයන් තියෙනවා. ඒ නිසා කවුද විශාඛාව සෝවන් වුණා කියලා එයා තුළ සම්පූර්ණයෙන් රාග ද්වේෂ මෝහ ප්‍රහාණය වෙලා නැහැ. යම් පමණකට හැබැයි ඕලාරික මට්ටමක් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ එක පැත්තකින් මේ විවිධාකාර වෙන උපක්‍රම හරහා නැත්නම් සීල ප්‍රතයන් හරහා යම් යම් ඇදහිලි ක්‍රම හරහා විමුක්තියක් ලබා ගන්න පුළුවන් කියලා ගත්ත ඒ සීල ප්‍රත අනුගමනය කරන පැත්තක් නැත්නම් ඒව හරහා විමුක්තියක් ලබා ගන්න පුළුවන් නිවනක් ලබා ගන්න පුළුවන් කියලා විස්කරන විශ්වාසය දුර වෙලා. ඒ වගේමයි බුදුරජාන් වහන්සේ සම්බන්ධයෙන් ඉතින් ඊළාට දහම සම්බන්ධයෙන් මේ ශික්ෂාවන් සම්බන්ධයෙන් ඊළඟට මේ පටිසසෝපාදයේ සම්බන්ධයෙන් ඒ වගේ තිබෙනවනේ යම් කිසි සැක ඒව සියල්ල දුර වෙලා. ඊළඟට මේ සියල්ල ඒකකයක් වශයෙන් තනි එකක් වශයෙන් ගන්න හැටි නැත්නම් මේ ඔක්කොටම මමෙක් දාගන්න හැටි ආත්ම ස්වરૂපයක් දෙන හැටි අන්නේ සක්කාය දිට්ඨි දුර වෙලා. ඒ ටික දුර වෙලා හැබැයි එයා තාව තාම තියෙනවා කාමරාග පටිග ඔය ඔක්කොම තියෙනවා. ඉතින් ඒ නිසා එයාට අපිටම කෙනෙක් පුජ්‍යලෙක් දැන් සම්මුති ලෝකේ ජීවත් වෙනකොට ඔන්න එයාට ඉන්නවා දරුවෝ ඉන්නවා මුණුබුරෝ ඉන්නවා. ඉතින් මිනිබිරියක් මිය ගියාම ඉතින් දුකක් ඇවිල්ලා ඉතින් හඬනවා. හැබැයි බුදුරජාන් වහන්සේ ගාවට ගිහිල්ලා විස්තර කිව්වට පස්සේ බුදුහාඳුරෝ නැවතත් කරුණු ටිකක් කෙටියෙන් පැහැදිලි කරනකොට නැවතත් ඔන්න එයාට හොඳට සිහිය එළඹ සිටිනවා. එනිසා ඉතින් මෙතනින් අදහස් වෙන්නේ නැහැ සාමාන්‍ය පෘථග්ජන මිනිස්සෙක් තරම් අපාගත වෙන තරමේ රාග ද්වේෂ මට්ටමක් තියෙනවා කියලා. ඒකත් ධහමේ විස්තර වෙනවා. ඒ කියන්නේ ආර්යයන් අපි සෝවාන් වෙච්ච කෙනෙකුට අපාගත වෙන මට්ටමේ රාග ද්වේෂ ස්වභාවයක් නැහැ කියලාම කියනවා. ඒක තමයි ඒක ආනිසංශයක්. එනිසා හැබැයි ඒත් රාග ද්වේෂ මෝහයන් වල යම් පමණක් තියෙනවා. එනිසා අපි මෙතන පටලව ගන්න නරකයි මේ සෝවාන් වුණ පමණින් එයා හඬන්නේ වැළපෙන්නේ නැත්තම් දුක් වෙන්නේ නැති කිසිසේත්ම රාගයක් එන්නේ නැති ඇලීමක් කෙනෙක් නැති පුජ්‍යලයක් නෙමෙයි. එයාට සාමාන්‍ය මට්ටමකට රාග ද්වේෂ මෝහයන් තියෙනවා. හැබැයි ඒවත් අර හුඟක් වෙලා මේ දැඩිව ග්‍රහණය කරන ස්වභාවයක් නැහැ. ඒක තවත් පැත්තක් පෙන්නනවා. අය මේ සාමාන්‍යයෙන් අපි කියන්නේ උතන වරද්ද ගන්න විපල්ලාස ස්වභාවයක් නිසානේ. ඒ කියන්නේ අපි හිතමු සංඥාවන් තියෙනවා. දැන් අපි හිතමු සාමාන්‍යයෙන් කෙනෙක් නিত্য දෙයක් නෑ සාමාන්‍ය. අනිත්‍ය දේවල් නিত্য වශයෙන් සලකනවා. ඒකනේ ඉතින් අසාමාන්‍ය වෙලා තියෙන්නේ. අපි මේ ඔක්කොම වෙනස් වෙන ලෝකේ අපි හිතන් ඉන්නවා නিত্যයි කියලා. ඔන්න ඉතින් අනිත්‍යෙහි නিত্য සංඥාවක් තියෙනවා. ඊළඟට මේ අපි මොහොතක් පාසා වෙනස් වෙමින් යන දේවල් වලින් ඔන්න සතුටක් බලාපොරොත්තු වෙනවා. ඒතොර දුක් දෙෙහි සැපක් බලාපොරොත්තු වෙනවා. නැත්නම් දුක් දෙයක් තුලින් සැපක් ලැබෙයි කියලා අපි ගත්ත වැරදි සංඥාවක් තියෙනවා. එහෙම නැත්නම් මේ හැම දෙයක් කෙනෙක් තුලම කෙනෙක් ඉන්නවා, පුජ්‍යලෙක් ඉන්නවා, මමෙක් ඉන්නවා, ආත්මයක් ඉන්නවා කියලා ඔන්න ආත්ම දෘෂ්ටියකින් බලන ස්වභාවයක් තියෙනවා. අනාත්මයේහි ආත්ම ස්වභාවයක් ගන්න වැරදි දෘෂ්ටියක් තියෙනවා. ඊට පස්සේ මේ කියන්නේ කොහොමත් මේකේ මේ තියෙන්නේ කුණප ස්වභාවයක් අසුබ ස්වභාවයක් තියෙනකොට අපි ඒ අසුබ දේහි සුබ වශයෙන් දකින මේ සංඥාවේ විපරීත ස්වභාවයක් තියෙනවා. දැන් ඔය සෝවාන් වෙච්ච කෙනෙකුට ඔය මේ විපල්ලාස වලින් සාමාන්‍යයෙන් මේ දැන් විපල්ලාස වලත් මට්ටම් තුනක් පෙන්නනවා. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස කියලා. ඒ කියන්නේ මුලින් තියෙන නිකන් සංඥා මට්ටමකින් නිකන් හිතේන සංඥා මට්ටමක් නැත්තම් නිමිති මට්ටමක් තමයි මුලින් තියෙන්නේ. හැබැයි ඕක හොඳින් ඕක නැවත නැවත හිතලා ඔන්න හිතින් හදාගත්ත ස්වභාවයක් තියෙනවා. ඒකම තව තව හිතලා ඔන්න බොහොම දැඩිව දෘෂ්ටියක් වශයෙන් අරගෙන ඒක හිර වෙලා දිට්ඨි විපල්ලාස මට්ටමක් පෙන්නනවා. ඉතින් අර මුල් අවස්ථාව තමයි සාමාන්‍යයෙන් පෙන්නන සංඥා විපල්ලාසය. ඒ කියන්නේ අපි හිතමු දැන් කෙනෙක් දෙයක් දිහා බලුවා. අපි දැන් මේ රෙකෝඩර් එක දිහා බලනවා. බලද්දී ඔන්න මේ රෙකෝඩර් එක තියෙනවා. මේක හරි ලස්සනයි කියලා ඔන්න මේකේ සුබ සංඥාවක් ගන්න පුළුවන්. හැබැයි මේක ටිකක් වෙලා යනකොට අපිට මේක ඒකම නැවත නැවත හිතලා මේක මගේ මේක මට අරගන්න ඕනේ මේක මං අරන් යන්න ඕනේ එහෙම කියලා ඔන්න දැන් මේක ගැන ලොකු දෙයක් ඇති වෙලා ඔන්න චිත්ත විපල්ලාස මට්ටමක් එන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඔන්න කවුරු හරි ඇවිල්ලා කිව්වොත් නෑ මේක කැඩෙනවා බිඳෙනවා මේක මේ බාලයකක් අහර මේක වොත් ඔන්න දැන් කේන්ති යනවා. එහෙම තරමට ඔන්න දැඩිව ග්‍රහණය කළා ඔන්න දිට්ඨි විපල්ලාස මට්ටමකට වර්ධර වෙන්න පුළුවන්. ඉතින් ඔය ආර්යයන් වහන්සේ කෙනෙකුට ඒ දිට්ඨි විපල්ලාස මට්ටම නැහැ කියනවා. ඒ කියන්නේ දැඩිව ග්‍රහණයක් ඒ මට්ටමට නැහැ. හැබැයි මුල සංඥා මට්ටමක මේ සුබ දෙයක් නෙමෙයි අසුබ දෙයක් සුබ වශයෙන් ගන්න පුළුවන් සංඥා විපල්ලාස මට්ටමක් චිත්ත විපල්ලාස මට්ටමක් තියෙන්න පුළුවන්. ඊළඟට මේ දුක් දෙයක් සැප වශයෙන් ගන්න සංඥා විපල්ලාස මට්ටමක් චිත්ත විපල්ලාස මට්ටමක් තියෙන්න පුළුවන්. හැබැයි අනිත්‍යය වෙයි ඒ මට්ටම නැහැ. ඒ කියන්නේ අනිත්‍ය දේවල් කිසිසේත්ම නිට්ටය වශයෙන් සලකන මට්ටමක මේ ස්වභාවයක් නැහැ. ඊළඟට අනාත්ම දේහි ආත්ම ස්වභාවය සලකන මට්ටමක් නැහැ. ඒ කියන්නේ සාහෙන ප්‍රබල මට්ටමක්. කියන්නේ අනිත්‍ය වශයෙන්ම දන්නවා. අනාත්ම ස්වභාවයෙන්ම සලකනවා. එයාට ආයි ඒක නিত্য වෙන්නේවත් ආත්ම ස්වභාවයක් වෙන්නේවත් නැහැ. හැබැයි සුබ වශයෙන් බලන ආකල්පයක් තාම තියෙනවා. අසුබ දේහ සුබ වශයෙන් බලන ආකල්පයක් තියෙන්න පුළුවන්. ඒ වගේමයි දුක් දේවල් සැප වශයෙන් දකින්න ආකල්පයක් මුලදී තියෙන්න පුළුවන්. හැබැයි ඒකත් අර දිට්ටි මට්ටමකට යන්නේ නැහැ. ඉතින් අපි ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක අර ඔය වගේ ක්‍රමයකට තමයි මේ විස්තර කරන්න තියෙන්නේ. හොඳයි. එතකොට අපිට ලැබිලා තියෙන මේ ලිඛිත ප්‍රශ්නේ පමණයි. කාට හරි වාචිකව ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. හොඳයි. අන්න පිටිපස්සේ ප්‍රශ්නයක් තියෙනවා. මෙතෙන්ට පොඩ්ඩක් ආවනම් හරි අපි මේ මයික් එක ක්ලාස්ටි කරලා තියෙන්නේ.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්.
චුති සිතයි දැන් කෙනෙක් නින්දදී මැරුණොත් එතෙන් තියෙන භවංගයයි ප්‍රතිසන්දි චිත්තයයි අතර සම්බන්ධය දැන් අපි චුති සිතේමද ඊළඟ භවංග මේ ප්‍රතිසන්දි ඇති වෙන්නේ මරණේ මේ නින්දදී ගියොත්
ඉතින් ඔකේ ඔය කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි ඉතින්. බුදුහාඳුර නම් ඔකේ එච්චර කියලා නැහැ. පසු කාලීනව තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිසන්දි විඥානයක් කියලාවත් කියන්නේ. පස්සේ කාලේ තමයි ප්‍රතිසන්දි විඥානයක් කියන සංකල්පය පවා ඇවිල්ලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ ඉත්ත භව අඤ්ඤතා භව කියන විදිහට. ඒ කියන්නේ දැන් අපිටම යමක් තියෙනවා. දැන් ඔක වර්තමාන වශයෙන් තේරුම් ගත්තාම ඒක මරණ මොහොතේදී වෙන්නේ කොහොමද කියලත් අපිට තේරුම් ගන්න පුළුවන්. අපි තමු වර්තමාන මොහොතේ යමක් කියන්නේ මොනහරි නිරන්තරයෙන් වෙනස් වෙමින් යන තියෙන වෙනස් වෙමින් පවතින දෙයක අපි නිත්‍ය සංඥාවක් ගන්නවා. ඒක ඉතින් අපි තියෙන මුලාව නිසාමයි සිද්ධ වෙන්නේ. ඒ නිත්‍ය සංඥාවෙන් ඕන දැන් මේ අපි තුමු මේ ඔල්ලෝසුව. දැන් මේක තියෙනවනේ. තියෙනවා කියලා සලකන්න බලන්න ඕනේ ඔල්ලෝසුවක් කියලා ඔන්න සලකුවා. එතකොට දැන් මේක හරි ලස්සනයි. මේක හරි ඔල්ලෝසුවක් කියලා ඔන්න දැන් මට මේක දෙයක් බවට පත් වුණා. හැබැයි දැන් ඔන්න මගේ හිතෙන් මම මේක අල්ලගත්තා. මේක මගේ ඔල්ලෝසුව. මේක හරි ලස්සනයි. මේක හැඩේ මෙහෙමයි. කොහොමද අල්ලගත්තා. හැබැයි මේකට මේ මම අල්ලගත්තා කියලා එයා දන්නේ නැහැ. මෙතන තියෙන ධාතු ස්වභාවයක් මේක නිරන්තරයෙන්ම මොහොතක් මොහොතක් මාසා වෙනස් වෙනවා. අපේ ඇහැට ඒක පේන්නේ නැහැ. ඉතින් විද්‍යාවෙන් ගත්තොත් ඉතින් නවීන විද්‍යාවනුත් ඉතින් පැහැදිලිනේ. මේවා පෙන්වලා දීලා තියෙනවා. ඉතින් අපි හැබැයි හිතින් අර ග්‍රහණය කරනවා මේක දැන් හොඳයි මේක මෙහෙමයි මේක ඔල්ලෝසුවක් දෙයක් කියලා ග්‍රහණය කරගත්තට මේ ස්වභාවය අපේ හිතේ තියෙන ඒ ආකල්පයෙන් බැහැර වෙලා නැත්නම් ඒ ආකල්පයට ප්‍රතිවිරුද්ධව මොහොතක් පාසා වෙනස් ස්වභාවයක් බවට පත් වෙනවා. ඒ වගේම අපේ හිතේ තියෙනත් ඔය වගේම දෙයක්. අපි මොකක් හරි දෙයක් ග්‍රහණය කරනවා හොඳයි කියලා. ඒ ස්වභාවය හැබැයි අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. අපි හැමතිස්සෙම එතකොට දෙයක් කරගන්නවා දේ අන්‍ය ස්වභාවයටපත් වෙනවා. තවත් ආයිත් මොකක් හරි අල්ලනවා ඒක දෙයක් වෙනවා දේ අන්‍ය ස්වභාවයක් බවටපත් වෙනවා. ඉතින් ඔය වගේ මේ දැන් මේ අපි හිතේ තියෙන පොඩි ස්වභාවයක් හිතට හැබැයි මේ දෙයක් කරගන්න මේක ළඟම තියෙන්න ඕනේ නැහැ. ඈත තියෙන දෙයක් වුණත් හිතට පුළුවන් අරමුණු කරන්න. ඒකට කියන්නේ මේ දැන් කය නම් මෙතන ඉඳලා තව තැනකට ගෙනියන්න අපිට ටිකක් කරදරයිනේ. ඒ වගේ නෙමෙයි හිතට නම් ෂණිකවම ඈත තැනක් අරමුණු කරන්න පුළුවන්. ඒ නිසා හිතට පුළුවන් ඕනම දුර තියෙන මේ වස්තුවක් කිසිම කාලයේ වෙනසක් නැතුව යන්න පුළුවන්. කාලයක් ගත වෙන්නේ නැහැ. ටක් ගාලා කරගන්න පුළුවන්. ඉතින් ওই විදිහටම තමයි අපි මේ හිතින් ওই වගේ එක එක දේවල් අරමුණු කරනවා ඒකෙන් හැබැයි වෙනස් වෙනවා. ඊට පස්සේ ආයි තව දෙයක් අරමුණු කරනවා. ඒකත් ඉතින් වෙනස් වෙනවා. ඉතින් මේ වෙනස් වෙන එකට අපි පිළිගන්න කැමති නැහැ. අපි ඒකට දුක් වෙනවා නැත්නම් අපි ඒක ප්‍රතික්ෂේප කරනවා නැත්නම් අපි අලුත් දෙයක් අල්ලනවා. ඒකත් වෙනස් වෙනවා. ඉතින් ඔහොම යන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ විදිහ ස්වභාවයක් තමයි වර්තමාන වශයෙන් උත් තියෙන්නේ. මරණ මොහොතෙදිත් තියෙන්නේ. අපි තුම මේ මොහොතෙදී දැන් ඔන්න මේ කය අරමුණු කරන් හිටියේ අපි. හැබැයි දැන් මේ කය මැරිගෙන යනවා. දැන් මේක තමයි මීට වඩා පවත්වන්න බෑ. න කර්මානුරූපව දැන් හිතින් මේ කය වෙනුවට වෙනත් ස්වභාවයක් අරමුණු කරනවා. අපි තුමු කලල රූපයක් මක් හරි සකස් වෙලා තියෙනවා කර්මානුරූපව. ඔන්න එතන අරමුණු කරනවා. දැන් එතකොට මෙතන අතහැරිලා එතන අරමුණු වීමයි සිද්ධ වෙන්නේ. ඔය ඒක තමයි. ඒක තමයි කර්මානුරූප සිද්ධ වෙන්නේ. අපි ඒ කියන්නේ ඒ තැන මොකද්ද කියන එක තීරණය වෙනවා අපේ හැදිච්ච එක කර්මයක් සම්බන්ධයෙන්. කර්ම නිමිත්තක් වශයෙන් එක ග්‍රහණය වෙනවා. නැත්තම් අපි ආපු ඒ ඊළඟ ස්වභාවය ඊළඟ භවයේ ගතියක් වශයෙන් ඒක මේ වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් ඒ අලුත් ස්වභාවය ඕන දැන් මට අලුත් අරමුණ බවට පත් වෙනවා. ඒ අරමුණ ඒක ග්‍රහණය කරනත් එක මේ පැත්තේ අරමුණ මගහැරෙනවා. අතහැරෙනවා. ඉතින් අර වර්තමාන වශයෙන් අපි කරපු දේමයි මරණ මොහොතේදී සිද්ධ වෙන්නේ. ඉතින් වර්තමාන මොහොතේදී දැන් අපි හිතමු දැන් මම මේක අල්ලගෙන හිටියා මේක කොන්න කැඩුනා මේක දැන් මට තිබිච්ච ආසාව ගියා ඊට පස්සේ මට ඒ වෙනුවට ඔන්න මේකට ආසාවක් ඇති වෙනවා ඉතින් මම මේක අල්ලනවා මේක ඉවරයි දැන් මේකත් එක්ක ඉන්නේ ඉතින් ඒ වගේ අපි මොහොතක් පාසා වර්තමාන වශයෙන් කරන දෙයමයි මේ මරණ මොහොතෙදිත් කරන්නේ මොකද හිත පුරුදු වෙලා තියෙන්නේ ඒකයි ඒකට මෙතන අතහැරිලා එතන අල්ලන ගතියක් තියෙන හැමතිස්සෙම අපි දැන් ඉත්ත භව අඤ්ඤතා භව කියන එකෙන් පෙන්වන්නේ දහමේ මේ අපි අර දෙයක් කියලා අල්ලපු දෙය හැමතිස්සෙම ඒ අල්ලපු ගත්ත මොහොතේ ඉඳන් වෙනස් ස්වභාවයටපත් වෙනවා. වෙනස් ස්වභාවයටපත් වුණාට පස්සේ අපි ඒකත් එක්ක හතුටක් නැත්තම් ඔන්න ඒ වෙනුවට වෙන දෙයක් අල්ලනවා. ඒ වගේ මේ වර්තමාන මොහොතේ මේ යන මොහොතෙදිත් ඔන්න දැන් අපි මගේ කියලා අල්ලගත්ත දේ ඔක්කොම දැන් අතහැරෙනවා. මේ කය තව දුරටත් පවත්වන්න බැහැ. කර්මානුරූපව සකස් වෙච්ච අලුත් තැන ඔන්න අල්ලනවා. ඒතර ඒක දැන් අලුත් තැනක් නැත්තම් ඒක දෙයක් බවටපත් වෙනවා. ඒක එතන ඒ දැන් මේ භවයට නම් ඒ භවය එතන දැන් ඒ අලුත් භවයට ඒ එතන දැන් මෙතන වෙනවා. ඒක තමයි. ඕවා මේ ඇත්තරම මේ කියන්නේ භවාංග සිත කියන එකත් පසු කාලීනව තමයි ඉතින් හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඇත්තරම මේ හිතට අරමුණක් නැතුව ඉන්නත් පුළුවන් හැබැයි. මයික් එක ගන්න. මයික් එක ගන්න.
කුසල් ලකුසල් රැස් වෙනවද භවංග?
ඒක තමයි අපිට يعني එහෙම කියන්න බෑ. يعني කුසල් ලකුසල් රැස් වෙන්න අපි චේතනාපූර්වකව යමක් කරන්න ඕනේනේ. දැන් අපි තුමු නිදාගෙන ඉන්නකොට අපි හීනක් පේන්නේ නැත්තම් එතන අපි කුසල් ලකුසල් කියලා ස්වභාවයක් ඉතින් හඳුනන්න අමාරුයි. අපි චේතනාපූර්වකව මුකුත් කරන්නේ නැහැනේ. ඔව්.
සෙල්ලති විචි මේකෙමද දැන් මැරෙනකොට අපි තුංගු නිින්දිදී අපි මැරුණි කියලා හිතේ ඉස්සෙල්ලති විචි සිත්තේමද උත්පත්ති එතකොට ප්‍රසන්තිල
වෙන්නේ. එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ. ඒකයි يعني එහෙම නැති හැමෝටම එකම විදිහට වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. يعني ඊළඟ භවය මොන විදිහට වෙනවාද කියන එක කරුණු රාශියක් මත තමයි තීරණය වෙන්නේ. එකක් තමයි අපි මේ භවයේදී කරපු කර්ම කර්ම ශක්තිය. ඊට පස්සේ අපි සතුව කොයිතරම් තව කෙලස් තියනවද ඒ කියන දේවල් මත. ඒ වගේ කරුණු කීපයක එකතුවක් කරහා තමයි ඊළඟ භවයේ තීරණය වෙන්නේ. තවත් ඉතින් බලපානවා මරණ මොහොතේදී මොන වගේ හිතේ චිත්ත ස්වභාවයක් තිබුණාද කියන එකක්. ඔව්.
හොඳයි
හොඳයි. භවංග සිතගෙන නෙවෙයි නේද?
අවසරයි ගෞරවණීය ස්වාමීන් වහන්ස. ආනාපානසත් භාවනාව කරගෙන යද්දී දැන් ඒකේ 11 ආකාරය දකින්න ඕනේ. ඒ දැක්කට පස්සේ තමයි ආනාපානසතිය හරියටම වැඩෙන්නේ කියලා මේ මං අහලා තිනවා. ඉතින් ඒ වගේ දැන් ආනාපානසතියේ 11 ආකාරය දැන් මුලබඳාගත් එක තව අටක් තියෙනවනේ ස්වාමීන් වහන්සේ. ඒ අට ගැන පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි. ඒ වගේම තවත් මේ දැන් ඔබ වහන්සේ කියවනේ දැන් ඇත්තටම ඒකම තමයි දැන් අපිට තේරෙනවා මේ ආනාපානය එක්කම තමයි උදරයේ පිම්බීම හැකිලිම සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒ උදරයේ පිම්බීම හැකිලිමේදී අර 11 ආකාරය
බලන්න
ඕනේද කෙනෙක්?
නැති 11 ආකාරය පෙන්වන්නේ අර අතීත අනාගත පච්චුප්පන්න ඊළඟට අජත්ත බහිද්දා හීන ප්‍රනීත දූර සන්තික ඔය විදිහටනේ 11 ආකාරය පෙන්වන්නේ.
ප්‍රනීත
ඔව් ඒ කියන්නේ අපි තමු ආස්වාස ප්‍රසවාසයෙන් වශයෙන් සැලකුවොත් නම් අපිට සමානලාවට දැන් හුස්ම රැල්ලත් එක්ක හොඳට සමපාත වුණ වෙලාවට නම් ඔන්න වර්තමානයේම සිද්ධ වෙන දේ අපිට බලන්න පුළුවන්. අපි තමු දැන් ආස්වාසයක් මේ මොහොතේ සිද්ධ වෙනවා. අපි අවධානයත් හොඳට ඒ සිද්ධ වෙන මොහොතේම එතෙන්ට යොමු කළා. යොමු කළා නම් එතකොට වර්තමාන වශයෙන් ඔන්න දැනගැනීමේ හැකියාව තියෙනවා. එතකොට පච්චුප්පන්න කියලා ගන්න පුළුවන්. ඊළඟට අපි තමු අපි ටිකක් පරක්කුණා. අපි අරමුණ අල්ලගන්න එතෙන්ට හිත යොමු කරන්න පරක්කුණා නම් ඔන්න අවසාන වෙච්ච එක සංඥාවක් තමයි අහුවෙන්නේ. එතකොට අතීත පැත්තක් හිතන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අරමුණ පටන් ගන්න කලින් දැනීම පටන් ගන්න කලින් ඔන්න එතෙන්ට ගියා නම් සමහරවිට ඔන්න තාම يعني හරියට වැටහුන්නේ නැහැ. හරියට ඒ කියන්නේ ඒකේ ඇත්ත ස්වභාවය තාම වැටහුන්නේ නැහැ. නමුත් හිතින් හදාගත්ත සංඥා මට්ටමක් තමයි අහුවෙන්නේ. ඒසොනින් අනාගත මට්ටමක් කියලා සලකන්න පුළුවන්. ඉතින් අනිත් එක දැන් ආනාපානය يعني එයාම සමහරලාවට ඔන ගොරෝසුව දැනෙනවා. සමහරලාවට සමහරලාවට කොහොම සියුම් ප්‍රණීතවත් දැනෙනවා. ඕලාරික සුකුම වශයෙන් ඉතින් තේරෙන්න පුළුවන්. يعني රළු මට්ටමකින් තේරෙනවා. ඇතැම් වෙලාවට සූක්ෂම වශයෙන් පේනවා. ඇතැම් වෙලාවට කිසිම රසයක් නැහැ. ඒ කියන්නේ බොහොම කම්මැලි ස්වභාවයක්. නැත්තම් කිසිම ප්‍රිය උපදවන ගතියක් මේකෙන් කරන්න ඕන ගතියක් නැහැ. නිකන් එපා වෙන ගතියක් තියෙනවා. ඇතැම් වෙලාවට මේක ආනාපානය තුලින්ම ලොකු ප්‍රීතියක් උද්ගත වෙනවා. ප්‍රමෝදයක් පහළ වෙනවා. ඔන්න ප්‍රීති පැත්තක් තියෙනවා. ඒ නිසා හීන ප්‍රණීත පැත්තක් ගන්න පුළුවන්. ඊළඟට දැන් සමහර ලාවට මේක පේනවා නිකන් අපි නිකන් පැත්තක ඉඳගෙන මේක දිහා බලනවා වගේ. ඊළඟට නැත්තම් අපි ඈත ඉඳන් මේක දිහා බලනවා වගේ. ඒ වගේ නිකන් අර ආනාපානය දිහා බලන ආකල්පය ඔන්න අපි ඈත ඉඳන් බලනවා වගේ පේනවා. නැත්නම් අපි ඒකත් එක්කම නිකන් සමපාත වෙලා නැත්නම් ඒක එක තුල එල්බගෙන බලනවා වගේ ස්වභාවයක් තියෙනවා. එතකොට ඔන්න ළඟ දුර කියන පැත්තත් අහුවෙනවා.
අවසරයි සෝ.
ඔච්චර කින්න. දැන් ඒ කියන්නේ මේවා හැබැයි අපි මෙහෙවල කරන්න බෑ. ඒ කියන්නේ අපි මෙහෙම මං 11 ආකාරය බලන්න ඕනේ කියලා ඔන්න මම ඉස්සෙල්ලා මේක ප්‍රණීත කරගන්න හදනවා. ඊට පස්සේ මං මේක මේ සාමාන්‍ය කරගන්න හදනවා. මේක නැත්තම් රළු කරගන්න හදනවා. සියුම් කරගන්න හදනවා. එහෙම කරන්න ගියොත් ඉතින් අපි මෙහෙවීමක් කරන්නේ. සංස්කරණය කිරීමක් කරන්න වෙන්නේ. එහෙම කරන එක සම්පූර්ණයෙන්ම වැරදි. අපි ඇත්ත වශයෙන්ම ආනාපාන සතියේදී ඒකට නිදැල්ලේ ආනාපානය වැටෙන්න දීලා හුස්ම රැල්ල ස්වාභාවිකව සිද්ධ වෙන්න දීලා තමයි අපි ඒ දිහා බලන්නේ බොහොම මධ්‍යස්ත ආකල්පයකින් තමයි අපි ඒ දිහා බලන්නේ. ඒ අපි මධ්‍යස්තව ඒකට මුකුත් අනදර කරන්නේ නැතුව ඒකට මුකුත් මේ අත තියන්නේ නැතුව පැත්තකින් බලනකොට ඔන්න එයා හැබැයි වෙනස් වෙවි. එයා ඔන්න හීන ප්‍රණිත පැත්තක් වෙන්න පුළුවන්. නැත්නම් ඈත තියෙනවා වගේ පේන්න පුළුවන්. ළඟ තියෙනවා වගේ පේන්න පුළුවන්. ඒක මේ කියන්නේ ස්වාභාවිකව සිද්ධ වෙන්න ඕනේ. නැතුව අපි ඒකලස ආකාරය බලනවා කියලා අපිට ඕන විදිහට ආනාපානෙ හසුරවන එක වැරදි. ඔව්. හරි.
දැන් මේ භාවනාව කරගෙන යද්දි දැන් ඔය দূරේ අවිදූරේ කියන තැනදී සමහර වෙලාවට ඔන්න දැන් මම මේ ළඟ වගේ ඉන්නවා පේනවා. දැන් භාවනා කරන ස්වරූපයෙන් ඉන්නවා වගේ පේනවා. ඉතින් හුස්ම වැටෙනවා පේන්නේ නැහැ. එහෙම පේනවා. සමහර වෙලාවකට ඈතින් ඉන්නවා වගේ පේනවා. එතකොට ඒකත් ඒකමද দূරේ අවිදූරේ වගේ?
නෑ ඒක ඇත්තනම මෙතෙන්දී ආනාපාන අරමුණ තමයි මුල් වෙන්න ඕනේ. ආනාපාන අරමුණ අපි කර කර ඉන්න යන අතරේදී හුඟක් වෙලාවට වෙන්නේ ආනාපානය සියුම් වුණාට පස්සේ. කියන්නේ අපිට දැන් ඔතෙන්දී අපි තුමු ආස්වාසයේ ප්‍රස්වාසයේ වැටෙන්නේ නිකන් ඇතිල්ලීමක් වශයෙන් කියලා. ඒ සංඥාවේ තමයි අපිට මේකේ රළු ස්වභාවයක් එක්ක දැනෙන්න ඕනේ. එක්ක ඊනාට නැත්නම් සියුම් ස්වභාවයක් දැනෙන්න ඕනේ. ආනාපානයේම. හැබැයි මේක සියුම්ම දැනෙනකොට හිතින් වෙන සංඥා හදලා දෙන්න පුළුවන්.
ඒ
කියන්නේ ඔන්න ඉස්සරහා තව කෙනෙක් ඉඳගෙන භාවනා කරනවා වගේ සංඥාවක් හදලා දෙන්න පුළුවන්. ඒ වගේම වෙන පැත්තක්. ඒ වෙන පැත්තක්. ඒ හිතින් හදලා දෙන සංඥා මට්ටමක්. මොකද මෙතෙන්දී දැන් ආස්වාස ප්‍රස්වාස ආරමුණ සෑහෙන සියුම් මෙවි යනකොට හිතට බැහැ එතන හොඳට බැහැ ගන්න. විඥාණයට එතන හොඳින් බැහැ ගන්න බැ. ඒ නිසා ඔන්න යා හතන සංඥා මට්ටමක්. හිතින් හදලා දෙන සංඥා මට්ටමක් මේ බහින්න. එතකොට අපි සමාහලාට නොදැනුවත් කම නැත්නම් අපිට අත්දැකීම් නැතුව අපි ඒ අරමුණ අල්ලනවා. ඒ සංඥා මට්ටම මේ අපි මේ බලබලා හිටිය ආනාපාන සතියේ අර ගෙවිගෙන යන ඊටාම සියුම් මේ සංවේදනයට වඩා මේ හිතින් හදලා දීපු මේ සංඥා හරි ප්‍රබලයි. එක්කෝ අපි ඒකට බය වෙන සංඥාවක්. එහෙම නැත්නම් බොහොම ඇදිලා යන සංඥාවක්. අපි ඉතින් මේක අතහැරලා මේක අල්ලනවා. හැබැයි මෙතන තියෙන සම්පූර්ණම මේ
මායාවක්
තියෙන. එහෙම නැත්නම් මෙතන තියෙන්නේ සංඥා විපල්ලාසයක්. එහෙම නැත්නම් මෙතන තියෙන්නේ සම්පූර්ණ මිරිඟුවක්. නැත්නම් මායය දාපු තොණ්ඩුවක් තමයි තියෙන්නේ. ඔව්.
එහෙනම් ස්වාමීන් වහන්සේ. දැන් මේ දැන් අපි ඔය හීන ප්‍රණීත කියන වගේ එකක් ඒ දෙක ගත්තාම හැම විටම අර දැන් දහමේ තියෙනවනේ මේ ලෝකේ සියලු ක්‍රියාවන් පවතින්නේ ක්‍රියාවලියන් පවතින්නේ ද්වයක් මත කියලා. දෙකක් දෙක දෙ. එතකොට දැන් එතනදී අර හීන නැත්නම් ප්‍රණීත බව ආස්වාසේදී හීන බව ප්‍රස්වාසේදීද එන්නේ? එහෙම නැත්නම්
නෑ, ඔක දෙකම වෙන්න පුළුවන්. ඒ කියන්නේ කලින් ආස්වාසය අපි තුමු කලින් හොඳට ප්‍රණීතව තිබිච්ච ආස්වාසය දැන් හීන සත්‍යෙන් එන්න පුළුවන්. නෑ, ඒ කියන්නේ හැබැයි අර කිව්වා වගේ මුලින් ආස්වාසයේ ප්‍රණීත වෙලා ප්‍රස්වාසයේ හීන ස්වභාවයක් වෙන්නත් පුළුවන්. ඔය දෙක මාරු වෙන්නත් පුළුවන්. එකම ආස්වාසය, يعني අපි තුමු එකම ආස්වාසයක් බලාගෙන ඉන්නවා. ඒකේ මුල ස්වභාවය අපි තුමු හීන මට්ටමක් තියෙනවා. හැබැයි අග ස්වභාවය යනකොට අවසන්ලා යනකොට බොහොම ප්‍රණීත ස්වභාවයක් තියෙනවා. ඒ වගේ තින් මේකේ සියුම් මැෂින් වෙනස් වීම වෙන්න පුළුවන්. ඒක අපිට කිසිම මේ පාලනයක් නැහැ. පාලනයක් නැහැ අපි කියන. අපිට මුලින් හදාගන්න බැහැ නියමයක්. මෙන්න මේක මේ විදිහට විය යුතුයි. ආස්වාසය ප්‍රණීත වෙන්න ඕනේ, ප්‍රස්වාසය හීන වෙන්න ඕනේ කියලා නියමයක් හදාගන්න බෑ. ඒ කියන්නේ මේ ධාතු ස්වභාවයන් ඉතින් එක එක්කිනාට වැටෙන විදිහ. ඔව්.
එහෙසොන්. දැන් උදරයේ සම්බන්ධ ඒක කොහොමද?
නෑ, ඒකෙදිත් මට නම් හිතෙනවා ඔය වගේම ඉතින් 11 ආකාරයක් දාන්න පුළුවන්. හැබැයි ඉතින් අර වෙලා තියෙන අපි ඕක අර මේ මොකද්ද මේ සිද්ධාන්තයක් වශයෙන් අපි හිතේ තියන් ඉන්නකොට අපි මේක හසුරවන්න ගියොත් ඔන්න මේ භවනාව වරදින. ඒකයි අපි මේකට එන විදිහට අපි බාර ගන්නව නම් එතකොට මේ දේ සිද්ධ වෙනවා. ඒ නිසා අපි කාලය දැන් අපි දැන් 11 ආකාරයේම එක පරයන්කින් අපිට අහුවෙන්නේ නැහෙනේ කොහොමත්. ඉතින් කාලයත් තිස්සේ භවනාවේ යෙදෙනකොට ඒ යුගයන් වලදී ඒ කාල පරිච්ඡේදයන් වලදී මේ 11 අහුවෙනවා. හැබැයි කොයි වෙලාවකද මේක වෙන්නේ කියලා ගැන කිසි නිශ්චයක් කරන්න බෑ. පූර්ණ නිගමනයක් කරන්න බෑ. එකේක කියන්නේ එකේක අවස්ථාන් වලදී අපේ කායික වශයෙන් අපි හිටිය ආකල්පේ මොකද්ද, අපේ හිතේ තිබිච්ච ස්වභාවය මොකද්ද. දැන් අපි බොහොම සතුට සහගතව හිටපු කාලයක හොඳට අපි තුමු පරිසරයත් බොහොම සෞම්‍ය වෙලාවක ඔන්න මේ අපේ මේ කායික වශයෙන් දැනෙන මේ ස්වභාවයත් බොහොම ප්‍රණීත මට්ටමක් වෙන්න පුළුවන්. අපි තුමු හොඳටම දාඩිය දාන මේ ස්වභාවයකදී ඒක තියන් රළු විදිහට වෙන්නත් පුළුවන්. නිසා මේවා හැම දෙයක්ම ඉතින් හේතුන් හරහා සිද්ධ වෙන දේවල් නිසා අපිට මේක මෙහෙවන්න බෑ. අපිට තියෙන්නේ මේ එන විදිහ ඒ විදිහටම බාර ගන්න. ඒ කියන්නේ ඒ බාර ගන්න ගමන් මේකේ තේරුම් කියන්නේ මේවා වෙනස් වෙන හැටි. කියන්නේ අපේ ආකල්පය මොකක් වුණත් අපි හිතමු අපි යන්නේම ප්‍රණීත වශයෙන් දැක ගන්න. ඉතින් අපේ තියෙන කැමැත්ත අනුව අපි යන්නේම ඔන්න ප්‍රණීතව දැක ගන්න. හැබැයි ඉතින් මේක හැලහැප්පෙනකොට වෙනස් වෙනකොට ඔන්න අපිම තේරුම් ගන්න තියෙන්නේ මේකේ තියෙන අනාත්ම ස්වභාවය. අපි මේ තේරුම් ගන්නේ ඕකනේ. කියන්නේ අපි විපස්සනාවක් වඩන්නේ මේක මට මෙහෙවන්න බැරි බවයි තේරුම් යන්න ඕනේ. මගේ මුළු මොනාකල්පේ තිබුණත් මම මේකෙන් ප්‍රණීත බවක් කැමැත්තක් බලාපොරොත්තුක් තිබුණත් මේක හැසිරෙන්නේ නැහැ වට ඕන විදියට. ඒක එහෙම ඒක තේරෙන්න ඕන අපිට අතහැරෙන්න ඕනේ. يعني මේක මට මගේ දෙයක් නෙමෙයි. මගේ දෙයක් නම් මට කැමති විදියට මේක සිද්ධ වෙන්න ඕනේ. මේක මගේ දෙයක් නෙමෙයි. මට හසුරවන්න බෑ. මගේ පාලනයෙන් තොරයි. ඇතුලේ කෙනෙක් නැහැ. කියලා අන්න අපිට ටික 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 අනාත්ම දර්ශනයක් මේ හරහා වැඩෙන්න ඕනේ. ඒ නිසා මේ يعني 11 ආකාරයේ දකින්න එක හොඳයි. හැබැයි අපිට ඕන විදිහට හසුරවන්න බැරි බව ඒක තේරුම් ගැනීමමයි එතකොට අනාත්ම දහමක් මේ වැඩෙන්න හේතු වෙන්නේ.
එහෙමයි. දැන් එතනදී මේ උදරයේ පිම්බීම හැකිලීමේදීත් මුලැඳාගෙන මේ පේනවනේ.
ඔව්.
බලා ගන්න පුළුවන්
පහසුවෙන්.
ඔව්. අනිත් ටික ගැන ඉතින් ඔය අතහැරලා දාන්න බෑ.
නැ එන විදිහට බාර ගන්නයි තියෙන්නේ. දැන් සමහර ලාවට දැන් අපිටම උදරයේ පිම්බීම හැකිලීමත් බොහොම සියුම් වෙලා සූක්ෂම වෙලා යන මට්ටමක් එනවනේ. එතෙන්දී හොඳට හිත එතෙන්ට තියන් හිටියොත් ඒ හරහා සතුටක් ප්‍රීතියක් පහළ වෙන්න පුළුවන්. ප්‍රමෝදයක් පහළ වෙන්න පුළුවන්. ඒ නිසා මේ එතෙන්දිත් අර වගේම නිකන් ඈත ඉඳන් බලනවා වගේ වෙනත් කෙනෙක් බලනවා වගේ ඒ වගේ අර දුර ඈත මේ ළඟ බලන එකත් ඒකෙදිත් සිද්ධ වෙන්න පුළුවන්. එනිසා මේ ඕනම සිද්ධියක මේ 11 ආකාරයේ බලන්න පුළුවන් මං හිතන්නේ. හැබැයි ඉතින් මේ කොයි වෙලාවද මේ සිද්ධ වෙන්නේ කියන ගැනයි අපිට පාලනයක් නැත්තේ. ඔව්.
ස්වාමීන් වහන්සේ වගේ මේ මූල කර්මස්ථානයේ නම් ආනපාන සතිය. මම පොඩ්ඩක් මේකත් බලනවා මේ දවස්.
හැබැයි මේ මීට කලින් වෙන දෙයක් නේද කර කර හිටියේ. චිත්තානුපස්සනාව පැත්තට ගියා නේද?
චිත්තානුපස්සනාව කළ කර හිටියේ. මට දැන් ආයේ හිතක් ඇවිල්ලා නේ දැන් පොඩ්ඩක් මේකත් බලන්න ඕනේ.
හැබැයි ඒ හිත බලන්නයි තියෙන්නේ. මෙන්න මෙහෙම හිතක් ආවා. මේකේ හිතේ ඒ දැන් චිත්තානුපස්සනාවනේ කරන්න
දෙන්නේ.
මේක බලන්න ඕනේ හිතක් ආවා. ඒ හිතේ මුල තියෙනවා. ඒ හිතේ මැද තියෙනවා. ඔන්න හිතේ අග තියෙනවා. ඒක සිතුවිල්ල පමණයි.
එහේ සෝමිය.
නැත්තම් ඒ සිතට අහු වෙලයි දැන් ඉන්නේ.
අහු වෙලා ඉන්නේ.
ඔව්. මොකද කියන්නේ අපි මේවා ටිකක් පහු කරලානේ චිත්තානුපස්සනාවකට යන්නේ.
එහේ සෝමිය.
ඉතින් හැබැයි මේවා ආපහු ආවා කියලා වරදක් නැහැ. හැබැයි චිත්තානුපස්සනාවෙන් ඊට වඩා ගැඹුරකට දාන්න පුළුවන්.
එහේ
සෝමිය.
තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මට තියෙන ප්‍රශ්නේ මේකයි මෙහෙමයි. මේ සක්මන් කරන වෙලාවට නිකන් අර පාවෙන ගතියෙන් වගේ තමයි තේරෙන්නේ මේ පායට මේක වායුවෙන් ඉස්සෙනවා කියන එක මට වැටහෙනවා. වායුව කියන්නේ හුලඟ එහෙම තේරෙනවා. ඒ නිකන් අර gediyak වාගේ ශරීරයේ තද ගතියට තමයි වැටහෙන්නේ. මේක අර ස්වාමීන් වහන්සේ කිව්වා මට පිටින් ඉඳගෙන බලා ඉන්න ස්වභාවයක් තමයි
තේරෙන්නේ. හරි.
එහෙම ඉස්සක්ම නේද? අර බය උස්සනකොට තියෙනකොට තද වෙනකොට ඒක අර නික වායුවකින් පටවි තද ගතිය එහෙම වැටහෙනවා. මෙහෙම මේ පරයන්කෙදී නම් මුළු ශරීරෙම තදම ගතියට තමයි තීරෙන්නේ වැටෙන්නේ. ඒක තමයි මේ නිකන් අර සංස්කාරය නිකන් ඇකිලෙන ගතියක් තීරෙනවා. ඇකිලෙන ගතිය කුදුම තද ගතියක් තීරෙන එහෙ මේ ප්‍රීතියකුත් එනවා හිතට. හිතට ප්‍රීතියකුත් එනවා. ඈතින් ආලෝක වගේ පේනවා. ඈතින් එච්චරයි මට තියෙන්නේ.
හොඳයි. ඒ කියන්නේ අපිට කියන්නේ කොයි වෙලාවේ තදගති පහළ වෙනවද කියන එක ගැන අපිට මුලින් නිගමනයක් කරන්න බෑ. හැබැයි මේ කයේ තියෙන වෙනත් ලක්ෂණ වලට පොඩ්ඩක් පුළුවන් නම් හිත යොමු කරන්න. ඒ කියන්නේ අපි තදගතියටම හිත යොමු කරාම අපේ හිතේ ඒ නැඹුරුව හරහා මේක තව තව තද වෙන්නම ගන්නවා. එන අපි පටවි ධාතුව විතරක් ඇඬුවාම ඒ ධාතුවටමනේ අපි ප්‍රමුඛත්වය දෙන්නේ. අපි හිත ග්‍රහණය කරන්න මේක. ඊට පස්සේ මේක තද වෙලා හිර වෙලා අත හොල්පය හොල්ලන්න බැරි වෙන මට්ටමකට යන්න පුළුවන්.
හුස්ම ගන්නත් බැරි තත්ත්වෙට.
ඒක තමයි. එහෙනම් එහෙමම යන්නේ නැතුව දැන් මේ කයේ තියෙන වෙන චලනය වෙන ස්වභාවයක්. අපි තුමු මේ උදරය චලනය වෙනවා. ආසන ප්‍රසවාස ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අන්න ඒ වගේ මේ චලනය වෙන ස්වභාවයෙන් උත් ටිකක් අල්ලන්න. ඒ චලනයක් පාසත් හිත තියන්න. ඊළඟ අපි තුම මේ කයේ මේ උණුසුම් ගති තියෙනවා. අපි තුම දැන් අත් දෙක මෙහෙම තියාගෙන ඉන්නකොට න උණුසුම් ගති තියෙනවා. අන්න ඒ උණුසුම් වෙන තැන් අපිට හිතින් මේ අරමුණු කරන්නත් පුළුවන්. ඒ නිසා අපි මේ තද ගතියකටම විතරක් හිත තියන් ඉන්නව වෙනුවට මේ පොඩ්ඩක් ඒවට ටිකක් බලලා සාර උණුසුම් ස්වභාවය, සිසිල් ස්වභාවය, චලනය වෙන ස්වභාවය, ඒ වගේ අනිත් ධාතු ලක්ෂණ වලට ටිකක් හිත යොමු කරන්න.
උණ ගතිය තියෙනවා, උණ වගේ තියෙනවා, කලන්ත ගතිය තියෙනවා. එහෙනම් එහෙම තේරෙනවා. නිකන් කලා වැටෙන්නා වගේ මම තේරෙනවා. කලන්ත තමයි. මේ තව උක්කාර ගතියට එනවා. හරියට මේක එකම පිද්ද වෙනවා
ඉතින්. එහෙම නැත්නම් දොස්තර කෙනෙක් ගාවට යන්න වෙනවා. අපි ධාතු ලක්ෂණ කියන්නේ ඕවටම නෙමෙයි. ධාතු ලක්ෂණ කියන්නේ ඊට වඩා සියුම් මට්ටමක්. ඒ දැන් මෑණියෝ කතා කරන්නේ ඊට වඩා වෙනස් දෙයක්.
මට ඒ භාවනා කරනකොට අර එනවා නිකන් උගුරට ඔක්කාරට එනවා, මේ සෙම ගුලි ගොලි එනවා. ඔක්කාරට වගේ.
එහේ ඒක වෙන රෝගී තත්ත්වයක්
තියෙනවා.
ඔව් ඔව්.
මම ඊට භාවනාවෙන් එන කන්ත කියලා මට ඒක දැනගන්නයි.
ඔව්. නෑ ඒක වෙන මොනවා හරි පොඩි ප්‍රතිකාරයක් ගන්නයි තියෙන්නේ. මෙතෙන්දී අපි බලන්නේ හිත ටිකක් එකඟ කරගෙන එකඟ කරගත්තට පස්සේ තමයි මේ අනිත් ලක්ෂණ ටික මතුවෙන්න ගන්නෙ, තේරෙන්න ගන්නෙ. මේ වයින් ඊට වඩා සියුම් මට්ටමක් කතා ගන්න. ඔළුවේ කැක්කුම වගේ දේවල් නෙමෙයි මේ. ඊට වඩා වෙනස් මට්ටමක සියුම් මට්ටමක දෙයක් අපි සමාධිමත් හිතකින් දකිනකොට අන්න ඒ දේ ස්වභාවය දැක ගන්න පුළුවන්.
ඉතින් මට තාම එහෙම හිතන මේක මට පාලනය කරන්න පුළුවන් ශරීරයක් නෙමෙයි, මේක මගේ නෙමෙයි කියන එකත්, මේක මගේ ආත්මයක් නෙමෙයි කියන එකත් වැටහෙනවා. ඉතින් ටික ටික එහෙමත් වැටහෙනවා.
ඔව්. නෑ කමක් නැහැ. හැබැයි අර වගේ දේවල් නම් මං හිතන්නේ ඊට වඩා පොඩ්ඩක් ප්‍රතිකාරයකට යන එක තමයි හොඳ.
එහෙමයි.
හොඳයි.
පෙරවන් සම්බන්ධ.
කියන්න තියෙන ප්‍රශ්නය. හරි.
අවසරයි ස්වාමීන් වහන්ස. මේ දැන් මම අර ඔබ වහන්සේගේ උපදෙස් පරිදි හිතෙන් හිතුවිලි අතර පරතරය බලන ඒ කටයුතු ටික ක්‍රමානුකූලව යන්නේ ආනාපාන සතිය කරලා ඊට පස්සේ වේදනාවට සහ මේ ඊළඟට හිත ගැන බැලිල්ල කරනවා. මම අර ගිය සැරේ කිව්වා මෛත්‍රී භාවනාව කළා මට ඒතරේ අවුලක් වුණයි කියලා. ඊට පස්සේ ඔබ වහන්සේ කියන්නේ හිත අතර බලන්න කියලා.
හරි.
සිත අතර බලන්න. ඒක මට දැන් මම පස් දින භාවනා වැඩසටහනේ ඉඳලාමයි මේ අද හිටියේ.
ඔව්.
ඒක මට මොකද්ද කියලා හරියට වැටහීමක් නැහැ. ඒ
මොකක්ද? ඒ කියන්නේ සිත අතර බලනවා කියන්නේ ඒ කියන්නේ සිතම නෙමෙයි සිතුවිලි අතර තමයි බලන්නේ.
සිතුවිලි
අතර. ඒ කියන්නේ අපිටම සිතුවිල්ලක් එනවා. දැන් ওই සිතුවිල්ලක් ඇවිත් දැන් අපි හිතන් ඉන්නේ හැම තිස්සෙම සිතුවිලි අතර කිසි හිඩසක් නැහැ. මේ සිතුවිලි එකිනෙකට එකක් යාවෙලා තිනවා කියලානේ, බැඳිලා තිනවා කියලානේ. තමත් අපි තුල සතිය දිනු වෙන්න මේ සිතුවිලි අතරත් හිඩස් මතුවෙන්න ගන්නවා. මේවා සිතුවිල්ලක් එනවා. ඒකේ පොඩි තව සිතුවිලි කීපයක් එනවා. ඊට පස්සේ තමයි ඊළඟ සිතුවිලි පරම්පරාවක් එන්නේ. ඒ පරම්පරාව ඉවරනවා. ඊට පස්සේ ආයි වෙනමක් දැන් මම මෙහෙම කියන්නම්කෝ. ඔන්න ඔඩෝසු ආරමුණු කරනවා. ඒතකොට මේකට අනුරූප සිතුවිලි පරම්පරාවක් එනවා. මේක අවසానයි. ඔන්න මේ කෝපය ආරමුණු කරනවා. ඒතකොට කෝපයට ආරමුණු කරන සිතුවිලි පරම්පරාවක් එනවා. ඊට පස්සේ මේක ආරමුණු කරනවා. මේක ආරමුණු කරන සිතුවිලි පරම්පරාවක් එනවා. ඒතකොට මේ ආරමුණු තුනේ පයින් අතරේදී පොඩි හිඩසක් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ අපේ ඒ සිතුවිලි පරම්පරා අතර තියෙන හිඩස්. අර මේවා අපේ සතිය දියුණු වෙන්න මේ හිඩස් ටික මතුවෙන්න ගන්නවා, තේරෙන්න ගන්නවා. එතකොට තියෙන්නේ නිකන් තනි ඒකකයක් වශයෙන් තනි හිතක් නෙමෙයි, එකට එක දිගට යන වැලක් නෙමෙයි, නිකන් දම් වැලක් වගේ. නිකන් දැන් අපි හිතමු පටියක් කියන එකේයි දම් වැලක් කියන එකේ වෙනසක් තියෙනවනේ. දම් වැලේ හිඩස් තියෙනවා. නැත්තම් දම් වැලේ පුරු අස්තෙත් අපිට පේනවනේ. අන්න ඒ වගේ මේ සිතුවිලි දාමයක් අතර නිකන් හිඩස් තියෙන ස්වභාවයක් තේරෙන්න ගන්නවා. ඒක හර සතිය දියුණු වෙන්න තව ඒ අවකාශ ස්වභාවය වැඩි වෙන්න ගන්නවා.
අර සිතුවිලි එකපාරට අල්ලනවා වගේ නේ තේරෙන්නේ, එකකින් එකට යනවා වගේ. ඒ අතර හිදස තමයි ඔබ හන්සේ කියන්නේ.
ඔව්. අපි දැන් වෙන්නේ අපි එක සිතුවිල්ලක් අල්ලනවා, ඒක අවසන් වෙනවත් එකම පරතරයක් නොතබාවම තව එකක් අල්ලනවා. අපේ හිතේ ස්වභාවය එහෙමනේ. එකක් අල්ලලා ඒක අතහැරනත් එක්කම එක මොහොතක්වත් නිකන් ඉන්නේ නැහැ, තව එකක් අල්ලනවා. මේක අල්ලලා අවසන් වෙනවත් එක්කම තව එකක් අල්ලනවා. දැන් අපි ටික 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 භවනාවේදී මේ අල්ලන ගතිය අඩු වෙනවා. අල්ලන ගතිය අඩු වෙද්දී මෙහෙම එකක් ඇල්ලුවා පොඩි වෙලාවකින් තමයි ඊළඟ එක අල්ලන්නේ. ඔන්න මේ අතර ඔන්න පරතරයක් හැදෙනවා.
ආ ඒකයි කිව්වේ. ආ එතකොට සම්හත මං කිව්වේ අර මට නිකන් සිත් දැන් නිහඬ වෙලා ඉන්නකොටත් යටින් නිකන් සිතුවිලි වගේක් තියෙනවා තියෙනවා වගේ දැනෙනවා. කවදදක්වත් අර සම්පූර්ණ නිහඬතාවයකට මං
එන්නේ
නැහැ. එන්නේ නැහැ.
ඒ ඒ කියන්නේ ඒ කියන්නේ එහෙම එකපාරට වෙන්නේ නැහැ. අපි ඕක හිත සුද්ධ වෙලා සුද්ධ වෙලා යන්න යන්න තමයි හිත තව 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 මේ නිහඬතාවය හැදෙන්නේ. මුලදී ටිකක් කියන්නේ අපිට මේ ප්‍රධාන අරමුණක් නැති වුණත් නැත්නම් අපි ප්‍රධානවම ග්‍රහණය කරපු අපි තුන් දැන් මේක ග්‍රහණය කරපු ස්වභාවයක් තියෙනවා. මේක නැති වුණාට නිය මේ ඡායා මාත්‍රයක් වගේ තියෙනවා හිතේ.
ඒ වගේ තමයි තියෙන්නේ.
දැන් මේ ටික 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 මේ හිත තව තව විපස්සනා වැඩෙන්න වැඩෙන්න මේ ඡායාව මැකිලා යනවා. කියන්නේ අපේ හිතේ සංඥාවන් ටික ටික මැකිලා යන ගතිය තමයි විපස්සනා වහරහා වෙන්නේ. අපි සාමාන්‍යයෙන් නම් හිත නිකන් හිත අපි හිතමු නිකන් ඇඳුමක් කියලා සුදු වස්ත්‍රයක් නම් ඒ සුදු වස්ත්‍රයේ පැල්ලම් රාශියක් තියෙනවා කියලා හිතන්න. දැන් අපි මේක හොදන්න හොදන්න මේ පැල්ලම් ටික ක්‍රමානුකූලව තමයි ඉවත් වෙන්නේ. ඒ වගේම දෙයක් තමයි හිතෙත්
වෙන්නේ. මං හුඟක් කාලවට හිතනවා දැන් හැමෝම කියනවා එහෙම් පිටින් හිතනේ ශබ්ද වෙනවා කියලා මට හිත යටින් මොනවද කැලි කැලි ටිකක් තියෙනවා.
තියෙනවා. දැන් ඒ කාලයක් යනකොට කැලි ටික හැදෙනවා. කැලි හැලෙන්න කාලයක් යනවා. මුලින් හැලෙන්නේ නැහැ. මුලදී ඒ කියන්නේ මුලදී ඒ කියන්නේ අර ප්‍රධාන හැබැයි මුලදී වෙන්නේ අර ප්‍රධානම දැඩිව ගන්න ග්‍රහණය තමයි අඩු වෙන්නේ.
අඩු වෙන්නේ.
දැඩි ග්‍රහණය අඩු වුණානේ යටින් ලාවට නිකන් පසුබිමකින් වගේ අර ලොකු සනසෙන් QQ ගන්නවා කියන්නේ. අන්න ඒ වගේ පොඩි පොඩි මේකක් ලාවට තියෙනවා. නිකන් පැත්තකින් වගේ. හැබැයි මේක තව තව වැඩෙන්න වැඩෙන්න අපි මේකට අවධානය නොදීම හරහා මේකත් බැහැර වෙලා තව තව නිකන් අර වස්ත්‍රයක් පිරිසුදු වෙනවා වගේම තමයි. හිතත් තව තව හිතේ පැහැදිලි බව වර්ධනය වෙන්න ගන්නවා. හිතේ නිදහස් ස්වභාවය වර්ධනය වෙන්න ගන්නවා. හොඳයි හොඳයි දරුවන් සන්නයි.
ඉංගත් සම්හස මම සක්මන් භාවනාව තමයි ගොඩක් දුරට කැමැත්තෙන් කරන්නේ.
ඔව්.
සක්මන් භාවනාවේ ගොඩාක් අත්දැකීම් තියෙනවා. ඒ කියන්නේ අඩිය තියෙනකොට දැන් ලීරණ ගතියට එහෙම ගොඩාක් අද්දකින් අවුරුදු දෙකක් අතර තිස්සේ තිබුණා. ඒව සේරම අනිච්චතාවයට දාලා මම ගොඩාක් ඒවා මෙවම් කරා. දැන් මේ මෑතකදී සම්බන් භාවනා කරගෙන යද්දී දැන් වම දකුණ වම කියලා ගියහම කකුල ඒ විදිහට තේරෙනවා. ඒ උනාට සිත එක එක දේවල් වලට පණිනවා. දැන් රොඩු ගොඩක් දැන් කොළහෙම විසිරලා තියෙනවානේ සක්මන් භාවනා කරනකොට. මේ අපේ කෙලෙස් වලින් මේ සිතත් මේ වගේ නේද පිරෙන්නේ කියලා එහෙම ගොඩක් වෙලාවට අර ධර්මයත් එක්ක මේ තර්ක හිත දුවනවා වැඩි ඒ වගේ වෙනවා. එතකොට දැන් අර අනිච්චතාවයට දාලා බලන එක එහෙම කරන්නේ කොහොමද කියලා.
නෑ ඒ කියන්නේ බලනවා කියන්නේ දැන් අපි තර්ක මනසට ඉඩ දෙන එක නම් තේරුම් ගන්න නැහැ. ඒ කියන්නේ අපි මෙතෙන්දි කරන්නේ තර්ක මනසකට ඉඩ දෙනවට වඩා බොහොම ඍජු අත්දැකීමට තමයි මුල් තැන දෙන්නේ. අපි හිතමු පාදයේ පොළවේ වදිද්දී බලන්න ඇතුළට දැනෙන දෙයි ගන්න තියෙන්නේ. දැන් අපි හිතමු වැලි විසිරෙනවා කියන එක ඇවිල්ලා පිටත සිද්ධ වෙන දෙයක් නේ. ඒ වෙනුවට බලන්න මේ වැලි වලට පාදයේ වැදීම හරහා පාදයේ පැද්දට මොකද වෙන්නේ? පාදයේ පැත්තට නම් ඔන්න අපි තමු වැලි විසිවෙන්න නම් ඔන්න පාදයේ පැත්තෙන් ඔන්න ගැටීමක් සිද්ධ වුණා. නැත්නම් තද ගතියක් තේරුණා. අන්න ඒ විදිහට පාදයේ පැත්තෙන් මොනවද දැනෙන්නේ කියන ආකල්පෙන් යන්න. ඇතුළට මොනවද සිද්ධ වුනේ? ඇතුළේ මොනවද මේ කියන්නේ? අපේ හමෙන් ඇතුළට තේන අත්දැකීම ගන්න.
එහෙම දේවල් දැනනත් ස්වාමිනාස දැන් සමාලලට අර ඇඟ එහෙම තියන කකුල තියනකොට අර කෝටු දෙකක් උඩ යනවා වගේ මට එහෙම දැන සමහර තැන්වල සමහර වෙලාවකදී කකුල නිකන් බර ගතියට ඇලෙන ස්වභාවයකට දැනලා තියෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් දැනලා තියෙන ස්වාමිනාස
කයි. දැන් ඕකේදී අනිත් ස්වභාවයෙන් බලනවා කියන්නේ දැන් හිතන්න තද ගතියක් ඔන්න මුලින් දැනුණා. ඒක ඔන්න මුලින් තද ගතියක් තිබුණ නැහැනේ. ඔන්න දැන් අලුතෙන් තද ගතිය දැනෙන්න පටන් ගත්තා. ඒක ඔන්න වෙනස් වුණා. ඊට පස්සේ ඒකත් අවසන් වුණා.
ඔව්.
ඊට පස්සේ ඔන්න අපි හිතමු ඒ වෙනුවට දැන් ඔන්න වැලි වල උණුසුමක් දැනෙනවා.
ඔව්.
ඒ උණුසුම් ගතිය මුලින් දැනුන්නේ නැහැ. දැන් ඔන්න සියුම්ම දැනෙනවා. දැන් ටිකක් යම් පමණකට දැනුණා. දැන් අවසන් වුණා. ඔන්න ඒකත් අවසానයි. ඊට පස්සේ ඔන්න ආයි දැන් ඔන්න තද ගතියක් දැනෙනවා. දැන් ඔන්න තමයි ඔය තමයි අනිත් ස්වභාවය කියලා කියන්නේ. දැන් ධාතුන්ගේ ලක්ෂණවල ඔන්න මේ ඇතිවීමක් පෙන්වනවා, වෙනස් වීමක් පෙන්වනවා, නැතිවීමක් පෙන්වනවා. ආයි දැන් කියන්නේ දැන් මුලින් තදගතිය කියලා කියන්නේ පටවි ධාතුවේ යම් ලක්ෂණයක ඇතිවීම නැතිවීම ස්වභාවය. ඊට ඔන්න උණුසුමක් කියලා කියන්නේ තේජෝ ධාතුවේ ඇතිවීම නැතිවීම ස්වභාවය. අන්න මේ වගේ මේ හැම ලක්ෂණයක් ගානේම මේකේ තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවය හරි නැත්තම් මේකේ තියෙන වෙනස් වීම හරි අපි දැක දැක යනවනම් ඔන්න අපි දන්නේම නැතුව මෙතන අනිත් ස්වභාවයක් වැටහිලා. බල අපිට මේක පාලනය කරන්නත් බැහැ. මේවා එක මට්ටමේ තියෙන්නෙත් නැහැ. එකම තීව්‍රතාවයේ තියෙන්නෙත් නැහැනේ මේවා.
ඒ අතරතුර සිතුවිලි එන ඒවට එතකොට ස්වාමීන්
වහන්සේ සිතුවිලි වලට දැම්ම හිත යනවා වෙනුවට මේකේ අරමුණේ තමයි තියන්න තියෙන්නේ. අපි දැන් දැනට අපි කායानुපස්සනා මට්ටමෙන් නම් ඉන්නේ. සිතුවිලි වලට හිත යනවා කියන එක මේකට පොඩ්ඩක් ඉතින් අර මේ මොකද්ද මේ බාහිර අරමුණක් නේ ඒක. අපි ඒකේ වැඩියෙන් ඉන්නේ නැතුව මේ අරමුණේ තමයි වැඩියෙන් ඉන්න තියෙන්නේ. ඒ කියන්නේ කායानुපස්සනා මට්ටම තමයි මෙතෙන්දී අපි මූලිකත්වය දෙන්න
තියෙන්නේ.
හොඳයි. හොඳයි අපිට එහෙනම් වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි එහෙනම් අද ධර්ම සාකච්ඡාව මෙතනින් නතර කරනවා. නැවතත් අපි සවස 4ට ධර්ම දේශනා වාරය සඳහා මුණ ගැසෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.